47 වෙනි ප්‍රශ්නය ගරු චමින්ද විජේසිරි මැතිතුමා ඔබතුමාගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
මහා බැංකුව බැඳුම් කර වංචා පිළිබඳ ප්‍රශ්න අහනවා.
ගරු මැතිතුමා.
ඔලසනාටුට මන්ත්‍රීතුමනි ප්‍රශ්නය A1 පරීක්ෂණ කොමිෂන් සභා පනතේ 393 වන අධිකාරිය දෙවන වගන්තියේ විධිවිධාන ප්‍රකාරව 2015/02 පළවෙනි දින සිට 2016/03/31 දින දක්වා වූ කාල සීමාව තුළ භාණ්ඩාගාර බැඳුම් කර නිකුතුව පිළිබඳව විමර්ශනය කිරීම, පරීක්ෂා කිරීම හා වාර්තා කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව 2017/01/27 වෙනි දින ඇති අංක 2003/41 දරන අතිශේෂ ගැසට් පත්‍රය මගින් පත් කර ඇත. A2 ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 36E ප්‍රකාර අධිකරණ විනිශ්චයට භාජනය වෙමින් පවතින යම් කාරණයක් හෝ අධිකරණ තීරණයක් ලබා දීමට නියමිත යම් කාරණයක් සම්බන්ධයෙන් වූ තොරතුරු ලබා දීමේ හැකියාවක් නොමැත. A3 ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 36E ප්‍රකාර අධිකරණ විනිශ්චයට භාජනය වෙමින් පවතින යම් කාරණයක් හෝ අධිකරණ තීරණයක් ලබා දීමට නියමිත යම් කාරණයක් සම්බන්ධයෙන් වූ තොරතුරු ලබා දීමේ හැකියාවක් නොමැත. 4 එම පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ 33 වෙනි පරිච්ඡේදය මගින් නිර්දේශ 30ක් ලබා දී ඇති අතර එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා කරු නීතිපති, මහ බැංකු අධිපති හා පොලිස්පති ඇතුළු අදාළ ආයතන ප්‍රධානීන් වෙත යොමු කර ඇත. ඒ අනුව කරු නීතිපතිවරයා හා පොලිස්පතිවරයා විසින් එවා ඇති වාර්තා අනුව මහාධිකරණ ඉදිරියේ අංක PTB@1.5.2020 TAB@2445.1.2021 හා TAB@2446.1.2021 යන නඩු තුනද දිසා අධිකරණ අංක DMR 1064/2018 DMR 1076/2018 DMR 1547/2018 DMR 2247/2018 DMR 2325/2018 හා DMR 0.5/60/19 යන නඩු 6ද මහේස්ත්‍රාත් අධිකරණයේ තවත් නඩු කිහිපයක්ද ගොනු කර ඇත. මෙම නඩුවලට අදාළ ප්‍රගතිය පිළිබඳව නැවත වරක් ගරු නීතිපතිවරයාගෙන් විමසීමට කටයුතු කර ඇත. එසේම මෙම පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව ඇතුළත් ශ්‍රී ලංකා මහ බැංකුවට අදාළ නිර්දේශ අතරින් ඇතැම් නිර්දේශ දැන්ටමත් ක්‍රියාත්මක කර ඇති අතර ඉතිරි නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා දැනුම් දී ඇත. ආයන්න භාණ්ඩාගාර බැඳුම් කර නිකුතුව පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ පදනම් කරගෙන අධිකරණ කීපක නඩු ගණනා පවර ඇති බැවින් අංක 11.7/2022 ධර්ම ප්‍රශ්නයට අදාළ වැඩිදුරු තොරතුරු මේ අවස්ථාවේ ලබා දීමට හැකියාවක් නැති බව කාර්යබහුල දන්වා සිටිමි.
ගර්භන්ති මාතෘ ප්‍රශ්න.
මොනසේ මන්ත්‍රීතුමනි, මගේ අතුරු ප්‍රශ්න අහන්න කලින් මම අවධානය යොමු කරනවා මේ 22/13 න්‍යාය පුස්තකයට. මේ පුස්තකයේ ප්‍රශ්න ඇහිීමේදී දැන් මුදල් අමැතිවරයාගෙන් අහන ප්‍රශ්න ටික මුලට අහලා තිබෙනවා. 1, 2, 3 දාලා තිනවා. ඊට පස්සේ තව වැඩගත් විදිහට දැන් වාරි මාර්ග අමාත්‍යාවගෙන් ඇසිය යුතු ප්‍රශ්න පහක් තියෙනවා. මේ ප්‍රශ්න පහ වාරි මාර්ග අමාත්‍යාවට පිළිවෙලට අහලා තියෙනවා. ඊළඟට තවත් අපි කියමු සෞඛ්‍ය අමාත්‍ය නම් සෞඛ්‍ය අමාත්‍යාවට තියෙන ප්‍රශ්න ටික එක ළඟ අහලා තියෙනවා. දැන් මම අහන්නේ අග්‍රාමාත්‍ය රාජ්‍ය පරිපාලන සේදේශ කටයුතු අමාත්‍යාවගෙන් ප්‍රශ්නේ. හැබැයි මට අර ඒ කියන මේ පොතේ මුල ඉඳලා තියෙන ක්‍රමයට ආවනංගල මොහොතේ මන්ත්‍රීතුමනි මට එන්න ඕනි 12 or 15 or 16 මොකද අග්‍රාමාත්‍රයෙන් අහන තිබුණ ප්‍රශ්න තිබුණා තියෙන්නේ එතන. මේක වෙනස් වෙලා දැන් සමහරට මේ වංචාව පිළිබඳව කතා කරපු පාර්ශ්වය එහෙණි ඉන්නේ. ඒතර අපි හරණම් නෙමෙයි අහන්න ඕනේ මේ ප්‍රශ්නේ මෙතුමාලා. එහෙනම් මම අහන්නේ කොමිෂන් එක ගත්ත තීන්දුවක් පිළිබඳව. මේක අධිකරණයේ භාජනය වෙනවා වෙන්න පුළුවන්. හැබැයි මම කොමිෂන් එක තීන්දුවක් වෙන කාරණයක් අහන්නේ. හැබැයි ලැජ්ජාවට තියෙන කාරණේ මීට කලින් මම ඇහුවා මුදල් රාජ්‍ය අමාත්‍යවරයාගෙන් මේ ප්‍රශ්නෙම පොඩි ප්‍රශ්න වෙනසක් කරලා. හැබැයි එතුමා මට උත්තර දුන්නා. ඒකේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා හොරෙක් නෙවෙයි කියලා එතුමා කිව්වා. හැබැයි හොරට සම්බන්ධ වෙච්ච නාමලේඛනයක් මේ හංසාට ගියේ තියෙනවා. ඒතකොට අද මේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා නඩුවක් නිසා මේක තියෙන්න බෑයි කියනවා. එදා රාජ්‍ය අමාත්‍ය මේකට හොරා නෙවෙයි කියනත් හොරු ටික නම් ටික දෙන්නත් අද ඒක නොදෙන්නත් බරපතල තත්ත්වය තමයි. ඇත්තටම ඔබතුමාලට බෑ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා මේක අසරණ වෙනවා. මේ මොකද ඔබතුමාලා ආණ්ඩුවක් ගන්න
අනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා එදා අගා නැති කාලේ හැටියට මගේ ප්‍රශ්නේ අහන්න දැන්.
ඔබතුමා ප්‍රශ්නේ කෙටියෙන් අහන්න දරු මන්දව.
දැන් මෙතුමා දීපු පිළිතුර මම පිළිගන්න බැහැනේ. මම ඒකට කාරණා කියන දේ ඔබතුමා මුලසුනේ මන්ත්‍රීතුමනි රාජ්‍ය මුදල්
ඇමතිතුමා
මීට ප්‍රථම උත්තර දීලා තිබෙනවා හොරු කවුද හොරු නොවෙන්න කියලා.
හොරු ඔබතුමා බලෙන් පස්සේ අතුරු පස්සේ අහන්න.
එතුමා ගවිලා කිව්වා මේ කට්ටිය තමයි හොරන් හොරකම් කරන හැටියට නම්
දාලා තියෙනවා. අතුරු පස්සේ අහන්න ගරු මන්තුමා කාලේ වැදගත් නිසා ඔබතුමා අතුරු පස්සේ අහන්න.
අර්ජුන ඇලෝසියස් ඉන්නවා ඇයි කියලා එතුමා සභාගත කරා. මේ මාසකර කලින් මේ සිදුවීම කියන්නේ මම බොරුවක් කියන්නේ නෑ මට මුසාවක් කියන්නේ
අපේ ගරු මන්තුමා ඔබතුමා අහන්න අතුරු ප්‍රශ්නේ
මේකයි මේ අහන්න ප්‍රශ්නේ ඇයි ඔබතුමා දැන් මේක නඩුකටයුත්තක් කියලා අද මේක කියන්න මේ බැරි එකත් එදා ශ්‍රේයන් සේරසිංහ රාජ්‍ය අමතිවරයා හැටියට වර්තමාන ජනාධිපතිතුමා එදා හිටපු යහපාලන ආණ්ඩුවේ අගමැති හරියට එතුමා මේ බැංකු මහ බැංකු මුදල් බැංකු පංචාවර එතුමා සම්බන්ධ නැහැ මේ කට්ටිය කියන්නත් හේතු දෙකක් වෙලා අද නඩු කටයුත්තක් කියලා දැන් ඔබතුමා කොහේන කිව්වත් මේකට සම්බන්ධ කට්ටිය කලින් අනාවරණය වෙලා තියෙනවා. ඔබතුමාලා උත්සාහ කරන්න හදාන්නේ මගේ මේ ප්‍රශ්නේ. ඔබතුමාලා අද ආණ්ඩු පක්ෂයේ ඉන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිතුමා නිසා මේ සැබෑ හොරකම. මොකද මේක මහා දයන්ත මූල්‍ය වංචාවක් කරමු මොසනේ. මේ මූල්‍ය වංචාවන් තමයි මේ රට බංකොලොත් වෙලා තියෙන්නේ. ඒතරේ බංකොලොත් වීම භාවයේ හවුල්කාරයෙක් තමයි වර්තමාන ජනාධිපති හැටියට මෙතුමා
ඉදා නම්. ඒක ඇහන්න ගරු මන්තුමා.
අද ඔබතුමාලාට එතුමා නම් කරන්න බෑ. ඔබේ ජනාධිපතිතුමා නිසා නේද කියන කාරණේ මම අහන්න කැමතියි.
මේ ප්‍රශ්නයට පිළිතුර මම පැහැදිලිව මූලාසන මන්ත්‍රීතුමනි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 36E ප්‍රකාරව අධිකරණයක මිනිස්සුන්ට වාජ්‍යන වෙන කාරණාවක් සම්බන්ධව කතා කරන්න බැරි උත්තර දෙන්න බැරි කාරණා පැහැදිලි කරා. ඒ වගේම මේ සම්බන්ධව අධිකරණයේ තියෙන නඩු පිළිබඳවත් නඩු අංක පිළිබඳවත් මම මේක පැහැදිලි කිරීමක් කරා. ඒ නිසා මේ කාරණාවදී ස්ථාවර නියෝග අනුව තමයි මම මේ පිළිතුර දීලා තියෙන්නේ. දෙවෙනි කාරණාව ඔබතුමා කිව්වා එදා හොරු අද හොරු ජනාධිපතිතුමා මේ පැත්තට කියලා. ඔබතුමාට දැනගැනීම සඳහා මේ හොරකම සිදුවෙනකොට හිටිය ජනාධිපතිවරයා අද ඉන්නේ විපක්ෂයේ වාඩි වෙලා. ඒ වගේම මේ සුනිල් හඳුන්නේති මන්ත්‍රීවරගේ ප්‍රධානත්වයෙන් පැවිතිච්ච කෝප් කමිටු වාර්තාවට ෆුට්නෝට් ලිව්ව කාණ්ඩේ. ෆුට්නෝට් ලිව්වේ ආචාර්ය හර්ෂද සිල්ලෝ, සුජීව සේරසිංහ, අජිත් සී පෙරේරා, හර්ෂණ රාජකරුණ, හෙක්ට අප්පුහාමි, අශෝක අබේසිංහ, අබ්දුල් හලාල් මහරුෆ්, වසන්ත අලුහ විහාරය, රවීන්ද්‍ර සමරවීර. මේ කණ්ඩායමම ෆුට්නෝට් ගහපු කණ්ඩායම. මේ අයගෙන් බහුතරයක් අදත් ඉන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයත් එදා ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක්. එතුමත් එක්ක හිටියේ. එතකොට මේ අය හොඳාකාරවම දන්නවා මේක වුණ කාරණා පිළිබඳව. ඔබතුමා උත්සාහ කරන්නේ ජනාධිපතිතුමත් ඒ කණ්ඩායමේ අගමැතිවරයා හිටියයි කියන එක පිළිගන්න ඕනේ. අපි එදා කිව්වා මේ කාරණාව. ඒක අද අපි නැහැ කියන්නේ නැහැ. ඒක නිසා මේක අධිකරණයට භාජන වෙන කාරණාවක් හින්දා තමයි මේකට එයාගේ පිළිතුරක් දුන්නේ. ඔබතුමා දෙවෙනි ප්‍රශ්න අහන්න පුළුවන්.
දෙවෙනි අතුරු ප්‍රශ්නේ ගරු මන්තුමා.
මට තේරෙන විදිහට අපේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකතුමා කියන්නේ මේ ෆුට් නෝට් ගහපු කට්ටිය තමයි හොරු කියලා. දැන් අපි දන්නවා සාම්ප්‍රදායිකව ගරු මුලසුනේ අපේ මන්ත්‍රීතුමනි ඒ නියෝග කාරක සභාවක නියෝජනය වෙන මන්ත්‍රීවරුන්ට තිබෙනවා යම් අයිතිවාසිකමක් ඒ පිළිබඳව වාර්තා කළා. ඒ අයිතිවාසිකම හොරකමට සම්බන්ධ වුණා හොරකම වසන් කරන්න ගියා කියන කාරණය කියන්න හදන ඒක ලැජ්ජාසහගත කාරණයක් ගරු ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකතුමනි. දැන් ඇත්තටම අපි හිතුවේ ඔබතුමාලා මේවා නඩුමකට ගිහිල්ලා නඩු ඉවර කරලා නඩු අහන්නත් කලින් මොකද බලයට එන්න කලින් අපි දැක්ක ගරු මුනුසනේ මන්ත්‍රීතුමනි මේ ආණ්ඩුවේ වර්තමාන අගමැතිතුමා කියන්නේ ජනාධිපතිතුමා ළඟින්
පැහැදිලි කරන්න එපා ගරු මන්ත්‍රීතුමා ප්‍රශ්නේ අහන්න.
මට අවස්ථාව දෙන්න. කරුණාකර අවස්ථාව දෙන්න. මොකද මේ 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 හොරුත් එක්ක හොරු ඉඳගෙන මේ හොරකම් පිළිබඳව අපි අහන්නේ මුනුසනේ මන්ත්‍රීතුමනි. එතකොට එයාලගේ ඒ සුපුරුදු හොරකම වෘත් එක කරන්න තමයි මේ හදන්නේ. ඒ නිසා ඒ හොරකම් වල ඉඩ දෙන්න එපා තමුන්නාසේ
දා. මොකද කියවුතු මන්ත්‍රීවරයා
අනවශ්‍ය නෙමෙයි මගේ ප්‍රශ්නේ අහන්න දෙන්න අනිත් මන්ත්‍රීවරුත් කාලය ගත්තා වගේම. කාලය ගත්තා වගේම මම ඔබතුමාට පෙන්නුවා මගේ ප්‍රශ්නය මේ විදියට පහසු ගන්න 44 දැම්මෙත් මේ නිසා. මොකද අනිත් ඇමතිවරුන්ගේ දාලා තියෙන පිළිවෙලට දැමලා මම මේ ප්‍රශ්නේ අහලා යන්න ඕන. මේ ප්‍රශ්නේ 44 දැම්මෙත් ඒකයි. කලිමුත් ශේරසිංහ මුදල් රාජ්‍ය අමාත්‍යවගේ ප්‍රශ්නෙත් අවසානයේ දාලා මම එන්නේ නැති වෙයි කියලා හිතුවා. එෂා මෙයාලට ලැජ්ජාව නැහැ මේ හුරුත් එක වාඩිලා හොරගම් කරන්න. එෂා මේ ප්‍රශ්නේ උත්තර
දෙන්න. ගරු මන්ත්‍රීතුමා ප්‍රශ්නේ අහන්න දෙවෙනි ප්‍රශ්නේ.
ඔය අහන්න දෙන්න මට. මං අහන විදිහට මට අහන්නද? අරිත් මන්ත්‍රීවරු ප්‍රශ්න අහපු
විදිහට මට දෙවෙනි ප්‍රශ්නේ ආරම්භ කරන්නකෝ.
තමුන්නාසේ දැන් මුලසුනට යන්න කලින් ප්‍රශ්නයක් ඇහුවානේ. ඒ විදිහට මට දෙන්න. ඒ නිසා මම කියන්නේ මම අහන ප්‍රශ්නේ දැන් මෙතුමාලා නඩු කටයුතු යනවා ඒක හොඳයි. ඒ කියලා අත්ත හොරු කවුද කියලා අනාවරණය කරන්න පුළුවන්. හැබැයි අපි දැක්කා නේද වර්තමාන අග්‍රාමාත්‍යවරයා එදා විපක්ෂයේ මේ පැත්තේ ඉඳගෙන චෝදනා කරා මේකේ මහා මලබරකු මේකට සම්බන්ධයි ඍජුවම අර්ජුන ඇලෝසියස් එක්ක රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා චෝදනා කරා. ඒක පැත්තකින් තියමු. දැන් ඔබතුමා මෙන්න මේ කාරණේ කියන්නකො. දැන් මේ අර්ජුන ඇලෝසියට සම්බන්ධ ආයතනයක් තමයි ගරු ඇමතුමා අද නෙළුම් පොකුණ කියන සිංගප්පූරුවේදී බදු දීලා තියෙන සිංගප්පූරු කම්පැනිකට බදු දීලා තියෙන ඒ සිංගප්පූරුවේ කම්පැනි ලංකාවේ නියෝජිතයා හැටියට ඉන්නේ. ඒක ඔබතුමා දන්නවද? දන්නේ නැහැ. එතකොට අපිට තියෙන ප්‍රශ්නේ දැන් අර්ජුන ඇලෝසියස් හොයන වෙලාවේ ඒ අර්ජුන ඇලෝසියස් මේ සිංගප්පූරු සමාජයේ ලංකාවේ නියෝජිතය හැදියර මේ නෙළුම් කුළුණ ව්‍යාපෘතිය ලබා දෙන්නේ පෞගිය කාලේ අර මහා බැංකු බැඳුම් කරේ මුදල් රාජසන්ත ගුණා භාගයක් අපි දැක්කා. මුදල් ඇමතුම පෞගිය කාලේ වෙසලාජ පක්ෂ මාධ්‍ය රාජසන්ත කළා ඒක ගත්තා. දැන් ඒක පියවා ගැනීම වෙනුවෙන්ද මේ දෙන්නට හදන්නේ දීලා තියෙන්නේ නෙළුම් කුළුණ ව්‍යාපෘතියේ සිංගප්පූරු සමාගමක් වුණාට ඒකේ ලංකාවේ නියෝජිත අර්ජුන ඇලෝසියස් කියන කාරණේ පැහැදිලි කාරණයක්. ඉතින් මේ වගේ මුදල් ගන්න දෙනු කළා මේ රට බංකොලොත් වෙනවා. ඔබතුමා ඒක දැනුවත්ද?
ආරු මන්ත්‍රීතුමනි, මෙතුමා අහපු දෙවෙනි ප්‍රශ්නෙට එතුමා මේ කියන කාරණාවේදී මේ පෞගිය යහපාලන ආණ්ඩුව කාලේ අර්ජුන ඇලෝසියස්ගෙන් මුදල් ගත්කගත් අරගෙන මැතිවරණයටත් වියදම් කරා කියලා කතාවල් ගියා මේ ඔබතුමාලගේ කණ්ඩායම. එතකොට එතන මිනිනේ සමාවෙන්න මං කියන දේ අහන්නකෝ. එදා මම නෙමෙයි මේ කාරණාව කිව්වේ. එදා ආණ්ඩු පක්ෂයේ හිටපු රංජන් රාමනායක මන්ත්‍රීතුමා මේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරලා කිව්වා සියලුම සංවිධායකරුට මුදල් දුන්නා මල්ලි ඒගොල්ලන් ඔක්කොම යාළුවෝ ඒගොල්ලන් ඒ විශ්සත ගන්නවා කියලා අපි නෙමෙයි මේ කිව්වේ ඔබතුමාලගේ. එතකොට ඒ කාර්යාව තුල ඉන්නකො සමාවෙන්නකො. ඉතින් ඔබතුමාලගේම කණ්ඩායමේ මේ ආණ්ඩු විපක්ෂයේ අද ඉන්න බොහෝ දෙනෙක් ඔය සජීවී ඉන්න බොහෝ දෙනෙකුට මුදල් දුන්නලු. ඉතින් ඒක එව්වා ඔක්කොම පරීක්ෂණ වලින් නඩු වලින් ඔප්පු වෙයි. දෙවෙනි කාරණා ඔබතුමා අහුව නෙළුම් කුළුණ අර්ජුන ඇලෝසියස් දුන්න. මොකද අපි එතුමත් එක්ක සම්බන්ධකමක් නැහැ. එතුමල්ලා සම්බන්ධකම් තියෙන නිසා එතුමල්ලා ඒ කාරණාව දන්නවා ඇති. මම දන්නේ නැහැ පාර්ලිමේන්තු අරප්‍රසාද වලට ආවරණය වෙලා මේතුමා මේ වගේ දෙයක් කියනවාද කියන එක එකතකොට හොයලා බලන්න පුළුවන්. මොකද අපි අර්ජුන ඇලෝසියස් එක සම්බන්ධ නැහැ. ඔබතුමාලා තමයි සම්බන්ධ. ඉතින් ඒකින්ද ඔබතුමාලා දන්නේ නැයි ඉදිරිපත් කරනවා ඇති. මොකද ඒ අර මුදල් ගත්ත ෆුඩ් නෝට් ගහපුවා ඔක්කොම එතපැත් ඉන්නේ හින්දා. ඉතින් ඒ පිළිබඳව ඉදිරියට හොයලා දෙන්නම්. අවසානයි.
ඊළඟ ප්‍රශ්නය 48 වෙනි ප්‍රශ්නය ගරු සුදත් මංජුල මැතිතුමාගේ ප්‍රශ්නය. ඔව් ගරු මැතිතුමා.
55ට එක්තරා විද්‍යත් නාලිකාවක ගියා වැඩ තහනම් කරපු වෛද්‍යවරයෙක්ගේ පෙස්සමක් විභාග කරන්න මහජන පෙස්සංකාරක සභාව තීන්දුව කරා කියන එක. මහජන පෙස්සංකාරක සභාවේ සභාපතිවරයා හැටියට මම වගකීමෙන් කියනවා මෙම පෙස්සම 2022 11/28 වෙනි දින රෝහිණි කුමාරී විජේරත්න මන්ත්‍රීතුමිය විසින් මේ ගරු සභාවට ඉදිරිපත් කරා. මේ ඉදිරිපත් කරන පෙස්සම ගරු කථානායකතුමාගේ අනුමැතිය දෙන්න ඕනේ. ඒ අනුමැතිය ගියාට පස්සෙ තමයි පෙස්සම් සභා කාර්යාංශයට එන්නේ. ඉතින් එහෙමදී පෙස්සම් කාර්යක සභාව මේ වගේ මේ පෙස්සමක් විභාග කරන්න තීන්දුව කරයි කිව්වම ඒක පෙස්සම් කාර්යක සභාවට අපහාසයක් වෙනවයි කියන එක මම මතක් කරන්න ඕනේ. ඒ නිසා ඒ මාධ්‍ය ආයතනයෙන් මම ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා එහෙම තීරණයක් පෙස්සම් කාර්යක සභාව වරන්නේ නැහැ. පාර්ලිමේන්තුවට පෙස්සම ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ඉදිරිපත් කරපු පෙස්සම ගරු කථානායකතුමාගේ අනුමැතිය ලැබීමෙන් පස්සේ පෙස්සම් සභා කාර්යාංශයට ලැබෙනවා. ඒ අනුව ඒ කාර්යාංශය විසින් අදාළ ආයතනයට අමාත්‍යාංශයට යොමු කරලා ඒ වාර්තාව ලැබීමෙන් පස්සේ ඒ වාර්තාව යවනව නැවත පෙස්සම් කරුට. ඒ පෙස්සම් කරුගේ වාර්තාවත් ලැබුණාට පස්සේ තමයි මේ විභාග කරනවද නැද්ද කියන එක තීන්දුව කරන්නේ. ඒ වගේ නීතිමය ප්‍රශ්නයකට අධිකරණයට භාජන වෙච්ච කාරණාවක් නම් ස්ථාවර නියෝගයටදී අපි ඒක විභාගයට ගන්නේ නැහැ කියන එකත් ප්‍රකාශ කරන්න කැමතියි.
ස්තුතියි. ගරු සුදත් මංජුල මැතිතුමා ඔබතුමාගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
උලසුනේ ගරු මන්ත්‍රීතුමනි, මම නාගරික සංවර්ධන නිවාස හා ඉදිකිරීම් ගරු අමාත්‍යතුමාගෙන් අහනවා.
ප්‍රශ්නය 1 2013 අංක 33 දන ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පන්තියේ ප්‍රතිපාදන මත ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය ව්‍යාපාරිකය ලබා සිටින ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් සංඛ්‍යාව 2022/11/25 වෙනි දිනට 2785 කි. ආ දෙක ශ්‍රේණි නනු වර්ගීකරණය කර ඇත. ආ තුන 20:57 අධීර පහදාන 2018 පෙබරවාරි 5 වෙනි දින අතිවිශේෂ ගැසපත්‍රයට අනුව ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් කාණ්ඩ දෙකකට යටතේ වර්ගීකරණය කෙරේ. ප්‍රධාන කොන්ත්‍රාත්කරුවන් ප්‍රධාන ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් CS2 CS1 සහ C1 සිට C9 දක්වා ශ්‍රේණි 11ක් හා ගොඩනැගිලි මහමාර්ග පාලම් ජල සම්පාදන හා මල ප්‍රවාහන පරිමාර්ග සහ ජල ප්‍රවාහන ඇලමාර්ග මඩ කැඩීම් සහ ඉඩම් ගොඩ කිරීම වැනි වැසි ජල බැහැර කිරීම සහ භූ ජල අපවහනය සමුද්‍රීය ඉදිකිරීම් මහා පරිමාණයේ ඉදිකිරීම යන ශේෂ 9ක් යටතේ ලියාපදිංචි කෙරේ. 2. විශේෂඥ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් විශේෂඥ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් ප්‍රධාන ශේෂ 3ක් යටතේ ලියාපදිංචි කරනු ලැබේ. ඉදිරියා යාන්ත්‍රික සේවා කොන්ත්‍රාත්කරුවන් විශේෂිත ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් භූතාක්ෂණ ජම්බාර ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්. ආ 1. 2013 අංක 33 දාන ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනතේ 36 වෙනි වගන්ති යටතේ නිකුත් කර ඇති අංක 21/81 අධීර 21 දරන 2020 ජූනි 25 වෙනි දින ඇති අතිවිශේෂ ගැසපත්‍රයේ දක්වා ඇති විනය කටයුතු සිදු කිරීම ක්‍රමවේදය අනුගමනය කරනු ලබයි. ආ 2. මේ දක්වා මේ පිළිබඳ වාර්තා වී නොමැත. ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් අසාදු ලේඛන ගත කිරීමට බලය ඇත්තේ ජාතික ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා අධිකාරී වන මූල්‍ය දෙපාර්තමේන්තුවටය. ඇය යන්න පිළිතුරු ලබා දී ඇති බැවින් අදාළ නොමැත.
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාගේ ඊළඟ ප්‍රශ්නය.
ගරු අමාත්‍යතුමනි, අතුරු ප්‍රශ්න 1 යටතේ මම ඔබතුමාගෙන් අහන්න බලාපොරොත්තු වෙනවා. මේ COVID-19 වසංගතයත් මූල්‍ය අර්බුදයත් එක්ක ඉදිකිරීම් කරුවා හා ඉදිකිරීම් ශේස්ත්‍රයේ ශ්‍රමිකයන් බරපතල විදිහට පීඩාවකට ලක් වෙලා තියෙනවා. අද ඉදිකිරීම් සහමුලින්ම වගේ අද අඩාල වෙලා තියෙනවා. මේ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් ඉදිකිරීම් සමාගම් වගේම ඉදිකිරීම් ශේස්ත්‍රයේ ශ්‍රමිකයන් ආරක්ෂා කරගන්නට වැඩපිළිවෙලක් තියෙනවද? ඒ වගේම මේ ඉදිකිරීම් අමුද්‍රව්‍ය වල මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ භාණ්ඩවල අමුද්‍රව්‍ය වල මිල පාලනය කරන්න වැඩපිළිවෙලක් තියෙනවද? ඒ කුමක්ද කියලා අහන්න බලාපොරොත්තු වෙනවා.
අරු මුලසනාර මන්ත්‍රීතුමනි, කොවිඩ් වසංගතයත් මේ ආර්ථික අර්බුදයත් එක්ක ඉදිකිරීම් ශේෂ්ඨයට විශාල බලපෑමක් එල්ල වෙලා තියෙනවා. මේ ශේෂ්ඨය තුළ කොන්ත්‍රාත්කරුවන් ඉදිකිරීම් ශේෂ්ඨයේ ඒ වගේම සේවකයන් විශාල ප්‍රමාණයකට රැකියා අහිමි වෙන තත්යකට පත් වෙලා තියෙනවා. මේ සම්බන්ධව ජනාධිපතිතුමත් එක්ක කරපු සාකච්ඡාවක ප්‍රතිඵලයක් හැටියට යම් සහන ලබා දීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා ඒ කැබිනට් පත්‍රිකාවේ කාලය මේ අවුරුද්දේ අවසාන වෙනකොට අවසන් වෙන නියමිතව තිබුණත් ඒක 2023 වර්ෂයේ අවසාන දෙසැම්බර් දක්වා දීර්ඝ කරන්න කටයුතු කරලා තියෙනවා. මේ සම්බන්ධ ශ්‍රී ආයතනයට විශාල වගකීමක් පැවරලා තියෙනවා. ගරු මූලසනාරූඪ මන්ත්‍රීතුමනි, ඉදිකිරීම් ශේෂයේ ඉන්න මේ කොන්ත්‍රාත්කරුවන් හා ඒ ඉන්න සේවකයන්ගේ රැකියා සුරක්ෂිතභාවය, එතුමා කිව්වා වගේ භාණ්ඩවල මිල කෘතිම ලෙස ඉහළ යාමක් සිදු වෙලා තියෙන නිසා ඉදිකිරීම් අතරමඟ නතර කරලා තියෙනවා. මේ පිළිබඳ හොඳ අධ්‍යයනයක් කරලා තියෙනවා. ඒට විකල්ප යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. ඒ සම්බන්ධව ඉදිරියේදී කටයුතු කරනවා.
ඊළඟ ප්‍රශ්නය ගරු මන්ත්‍රීතුමා,
දෙවනි අතුරු ප්‍රශ්නය මම ඔබතුමාගෙන් අහනවා. මේ අපේ රටේ ඉදිකිරීම් ශේත්‍රයේ බලධාරීන් වෙන්නේ පළාත් පාලන ආයතන. හැබැයි මේ සඳහා නාගරික බල ප්‍රදේශවල ඉදිකිරීම් බලය ලබා දෙලා තියෙන නාගරික සංවර්ධන අධිකාරී පනතේ. මේ අද වෙනකොට දීර්ඝ කාලයක සිට නාගරික ප්‍රදේශවල අනවසර ඉදිකිරීම් සිදුවීම නිසා බරපතල විස්තියට නාගරික අවිධිමත් හා අපිරිසුදුභාවයත් ඒ වගේම ගංගා නිම්න ආශ්‍රිතව විශාල විදිහේ පරිසර හානිත් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේකෙදි පළාත් පාලන ආයතනවලට ඒ විෂයගත කරුණු වලට අදාළවවත් කටයුතු කරන්න අවශ්‍ය තාක්ෂණ නිලධාරීන් නැහැ. නාගරික සංවර්ධන අධිකාරිය හරහා ඉදිරියේදී මේ අනවසර ඉදිකිරීම් පාලනය කරන්න ඒ වගේම විධිමත් කරන්න ඉදිකිරීම් අධීක්ෂණය කරන්න වැඩපිළිවෙලක් තියෙනවද ඒ සඳහා තාක්ෂණික ක්ෂේත්‍රයේ නිලධාරීන් උපාධිධාරීන් හෝ බඳවා ගැනීමට ඉදිරියේ බලාපොරොත්තු වෙනවද කියන කාරණාව මේ වෙලාවේ හඳ බලාපොරොත්තු වෙනවා.
ගලු මූලාසන මන්ත්‍රීතුමනි, නාගරික සංවර්ධන අධිකාරියට කටයුතු කරන්න පුළුවන් ඒ අතතේ ගැසට් කරලා තියෙන බල ප්‍රදේශ ආවරණය වෙන පරිදි ප්‍රධාන නගර බොහොමයක් මේ වෙනකොටත් නාගරික සංවර්ධන අධිකාරිය ගැසට් කරලා තියෙනවා. ඒ නිසා ඒ නගර සභාව පලාපාලන ආයතන වල පවතින කමිටු වලට නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජිතෙක් නිරන්තරයෙන් සහභාගී වෙනවා ඒ ඉල්ලුම්පත් හා ඉදිකිරීම් සම්බන්ධව කටයුතු කරදී. මේ ක්‍රමවේදය පිළිබඳව නොයෙක් ගැටලු තිබ්බා. ඒවට ගත වෙච්ච කාලය පිළිබඳව යම් ඉල්ලුම්පත්යක් ඉදිරිපත් කරාම මාස ගණන් අවුරුදු ගණන් කල් ගන්නවා. මේවල දූෂණ සිද්ධ වුණා. ඒ නිසා වන් ස්ටොප් ෂොප් එක අපි හදලා ඉදිකිරීම් ඒ ඉල්ලුම්පත් ඉදිරිපත් කරන්නත් අවස්ථාවක් උදා කරලා තියෙනවා. අනවසර ඉදිකිරීම් සම්බන්ධව මේ වෙනකොටත් ඒ අපිට තොරතුරු ලැබුවාම නාගරික සංවර්ධන අධිකාරිය හරහා ඒ අයට නීතියානුකූල පියවර ගන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම අපිට මේ රටේ පවතින අර්බුදකාරී තත්ත්වය තුළ රාජ්‍ය සේවයට බඳවා ගැනීම නවත්තලා තියෙනවා මන්ත්‍රීතුමා. නමුත් එහෙම අවශ්‍යතාවයක් පැන නැගුණොත් අපිට පුළුවන් ඒ සම්බන්ධව ඉදිරියේදී මැදිහත් වෙන්න.
සුදත් මන්ජුමන්තුමා,
ගරු අමාත්‍යතුමනි, මගේ දෙවනි අතුරු ප්‍රශ්නයේදී මම බලාපොරොත්තු වුණේ විශේෂයෙන්ම මේ පළාත් පාලන ආයතනවල ඔබතුමා පැහැදිලි කරපු නාගරික සංවර්ධන අධිකාරී බල ප්‍රදේශ තුල කෙරෙන අනවසර ඉදිකිරීම් පාලනය හා විධිමත් කිරීමේ වැඩපිළිවෙල සම්බන්ධව පළාත් පාලන ආයතන වලට අවශ්‍ය තාක්ෂණ නිලධාරි නොමැති නිසා සැලසුම් කමිටුවට යවන නාගරික සංවර්ධන අධිකාරියේ අධීක්ෂණ නිලධාරිවරයාට අමතරව මේ ඉදිකිරීම් අධීක්ෂණය කරන්න තාක්ෂණික නිලධාරීන් ඉදිරියේදී පත් කරන්න වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවද කියන කාරණාව.
අය මුලසන මන්ත්‍රීතුමනි, මම පැහැදිලි කිරීමක් කරේ මේ වකවානුව තුළ රාජ්‍ය සේවය බදවා ගැනීම කරන්නේ නැහැ. නමුත් පළාත් පාලන ආයතනවල මේ අවශ්‍යතාවය තියෙන බව අපි දන්නවා. ඉදිරියේදී මුදල් අමාත්‍යාංශයත් එක්ක සාකච්ඡා කරලා ඒ අවශ්‍යම තැන්වලට පමණක්වත් බදවා ගැනීමට කටයුතු කරන්න.
ප්‍රශ්නාංක 49, ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා, ඔබතුමා ප්‍රශ්න අහන්න.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද දවසේ අවසාන ප්‍රශ්නය වශයෙන් මම මේ ප්‍රශ්නය අහනවා.
ගරු අමාත්‍යතුමා,
උපුල් මහේන්ද්‍ර මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට පිළිතුරු අයන්න. එක, කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පිහිටා ඇති රජයේ ආයතනවල සේවය කරනු ලබන රජයේ නිලධාරීන් සඳහා සානදායි කුලී පදනම් මත නිවාස ලබා දීම ඔවුන්ට විශාල සහනයක් වන බව පිළිගත යුතු කරුණක් වේ. අයන්න. දෙක, නාගරික සංවර්ධන අධිකාරිය තොරතුරු අනුව කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පිහිටා ඇති රජයේ ආයතනවල සේවය කරනු ලබන රජයේ නිලධාරීන් සඳහා වන නිවාස අවශ්‍යතා හඳුනා ගනිමින් ඒ සඳහා අවශ්‍ය නිවාස ඉදිකිරීම් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් පවා නාගරික සංවර්ධන අධිකාරිය විසින් ලබාගෙන ඇත. නමුත් එම ව්‍යාපෘතිය ඉදිකිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන නොමැති බැවින් ප්‍රමුඛතා ලබා දිය යුතු සංවර්ධන යෝජනා ක්‍රම කෙරෙහි මූලික අවධානය යොමු කිරීම නිසාත් මේ වන විට යෝජිතව තිබූ එවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අත්ිටුවා ඇත. කෙසේ නමුත් එම ව්‍යාපෘතිය කරගෙන යාමට මූල්‍ය ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරයේ විසින් ඉදිරියේදී ලබා දෙන ප්‍රමුඛතා අනුව සැලසුම් කර ඇති ව්‍යාපෘති සිදු කරන කර යාමට හැකියාවක් පවතී. එසේම ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ තොරතුරු අනුව සුජුවම රාජ්‍ය සේවකයන් සඳහා කුලී පදනම් නිවාස ලබා දීම අරමුණු කරගෙන නිවාස ව්‍යාපෘති දැනටත් ක්‍රියාත්මක නංවා නොමැත. නමුත් මධ්‍යම ආදායම් ලාභීන් සඳහා සැලසුම් කරන නිවාස ව්‍යාපති වලින් රජයේ සේවකයන් සඳහා නිවාස පිළිදී ගැනීමට හැකියාවක් පවතී. තවද දීර්ඝ කාලයක් තිස්සේ කුලියට සිටින ස්ථීර නිවාසයක් නොමැති අඩු ආදායම් ලාභීන් සඳහා නිවාස ලබා දීම අරමුණින් කුලිය සිටින නිවාස වැඩසටහන මුළු දිවයින පුරාම ආවරණය වන පරිදි ආවරණය වන ආකාරයට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. අයන්න තුන්වෙනි එක උත්තරය නාගරික සංවර්ධන අධිකාරියේ තොරතුරු අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ සදා කුලී නිවාස ව්‍යාපති යෝජනා ක්‍රමයක් මේ වන විටත් සැලසුම් කර නොමැත. නමුත් එවන්නක් එවැනි යෝජනාවක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වේ නම් මේ වනටත් හඳුනාගෙන ඇති අතර ඉදිරියේදී ඒ පිළිබඳව අවශ්‍ය අවධානය යොමු කර අවශ්‍ය පරිදි නිවාස යෝජනා ක්‍රම සැලසුම් කිරීම සැලසුම් කිරීම ක්‍රියාමාර්ග ගත හැකි බවද ජාතික සංවර්ධන අධිකාරිය තොරතුරු අනුව ගම්පහ පෙරවිකුරුම් ක්‍රමය යටතේ රන්පකුණු ගමත් වැරල්ලවත්ත හා වැවේ ගොඩවලවත්ත ව්‍යාපෘති ක්‍රියාවට නංවා ඇති අතර දැනටමත් ඒවා ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇත. නමුත් මුදල් අමාත්‍යාංශ විසින් නිකුත් කරන ලද 22.4/26 දියති 3/22 චක්‍රලේඛනයේ අනුව එම ඉදිකිරීම් තාවකාලික නවතා ඇත. එසේම කටාන සීදුව අම්බමුල්ල ව්‍යාපෘති වල කුලීසින්න ව්‍යාපෘති නිවාස ව්‍යාපෘතිය ලෙස සංවර්ධනය කිරීම සැලසුම් කර ඇත. ආයන්න පිළිතුරු උඩදී ලබා දෙන මේක අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමනි, පළවෙනි අතුරු ප්‍රශ්නය ගොඩනගන්න.
මුලසන අතුරු මන්ත්‍රීතුමනි, ඔබතුමා දන්නවා, අපේ ඇමතුමා දන්නවා, විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ පරිපාලනයේ කේන්ද්‍රස්ථානයේ වුණත් ගම්පහ දිස්ත්‍රික්කයේ තමයි මේ තාවකාලික ස්ථිර පදිංචි වශයෙන් ඉඳගෙන තමයි ගොඩක් කලාවට රාජ්‍ය සේවකයෝ මේ කේන්ද්‍ර නගරයට එන්නේ. එතන මම ඇමතුමාගෙන් අතුරු ප්‍රශ්නයක් වශයෙන් අහන්නේ කැලණිය, මහර, බියගම, වත්තල, මිනුවන්ගොඩ, මේ දොම්පේ වගේ අපේ ප්‍රදේශවල, ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශවල ඒ රාජ්‍ය සේවකයන් සඳහා නව නිවාස යෝජනා ක්‍රම සැලසුම් කරලා තියෙනවද කියන එක.
නාරුඩ මන්ත්‍රීතුමනි, අතුරු ප්‍රශ්නෙට ගරු රාජ්‍ය අමාත්‍යතුමාගේ අවසර පිට පිළිතුරක් දෙන්න මම බලාපොරොත්තු වෙනවා. එතුමා ඉදිරිපත් කරා වගේ වැඩිම රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයෝ ඉන්නේ ගම්පහ දිස්ත්‍රික්කේ. ඒ නිසා රාජ්‍ය සේවකයන් සඳහා නිවාස යෝජනා ක්‍රම පෞද්ගලික කාලේ ක්‍රියාත්මක වුණා. නමුත් අලුත් ව්‍යාකෘති හඳුන්වා ගැනීම කරන්නේ මේ ආර්ථික අර්බුදයේ තත්ත්වය තුළ. නමුත් මම සැලසුම් කරන්න අපි බලාපොරොත්තු වෙනවා, මේ වෙනකොට උපදෙස් දීලා තියෙනවා රාජ්‍ය අමාත්‍යතුමාගේ මැදිහත් වීම යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ රාජ්‍ය පෞද්ගලික අංශයේ සේවකීන් සඳහා නිවාස ණය ආදර්ශ නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න ඒක අපි ඉදිරි කාලයේදී කරන්න බලාපොරොත්තු වෙනවා.
ඊළඟ අතුරු ප්‍රශ්නය ගරු ඇමතුමනි, ගම්පහ ඔබතුමා කිව්වාගේ පෞද්ගලික හා රාජ්‍ය සේවක අපි ඉන්නවා. එතකොට අපි සක්‍යතා වාර්තා කැඳවලා ඒවට සැලසුම් හදලා හදන්න නිවාස මහල් නිවාසද එහෙම නැත්නම් තනි නිවාසද කියන එක තමයි මට දැනගන්න අවශ්‍ය.
ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, මං හිතන්නේ එතුමා ඉදිරිපත් කරපු කාරණාවේදී ඔබතුමා පවසු ආකාරයටම ශාක්‍යත වාර්තා කැඳවලා ඉඩම් හඳුනාගෙන ඉදිකිරීම් කරන්න නිවාස තට්ටු නිවාස ඉදි කරන්නත් ඒ ප්‍රදේශ අනුව භූමිය අනුව ඒව හඳුනා ගැනීමක් කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ඒක මේ වෙනකොටත් අපි ආරම්භ කරන්න උපදෙස් දීලා තියෙනවා. මේක ජාතික අවශ්‍යතාවයක් හැටියට ක්‍රියාත්මක විය යුතු දෙයක්. නමුත් ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, මේ වෙනකොට නිවාස සංවර්ධන අධිකාරිය හරහා පෞද්ගලික කාල සීමා මම මේ කතා කරන් 2015 පස්සේ දිගින් දිගටම පළවෙනි පේමන්ට් එක කරලා ඉතුරු දීමනා ගිවිම් කරලා නැහැ මේ වෙනකොට විශාල ප්‍රමාණයකට. ඉතින් ඒ මුදල් අපතේ ගිහින් තියෙනවා. පෙළකෙවල ඉදිකරීම් කරපුවා, භාගයට කරපුවා, ආපහු ඉදිකරන්න බැරි තත්ත්වයටපත් වෙලා තියෙනවා. ගොඩක් නිරීක්ෂණය කරපුවාම පරණ දේවල් අවසන් කරන්නත් අලුතෙන් අවසන් කරයින් පසු අලුත් ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නත් තමයි බලාපොරොත්තු වෙන්නේ.
ඔබතුමගේ දෙවෙනි ප්‍රශ්නය අවසානයි. දෙවෙනි වටේ ප්‍රශ්නය සීමයි තිබෙන්නේ. ඒ අනුව පළවෙනි ප්‍රශ්නය ගරු වාසුදේව නානායක්කාර මහත්මයා.
ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, ගරු වාසුදේව නානායක්කාර මහතා වෙනුවෙන් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් මම පළවෙනි ප්‍රශ්නය අහනවා.
සභාගත කරනවා.
දෙවෙනි ප්‍රශ්නය ගරු අශෝක අබේසිංහ මහත්මයා.
ගරු මූලාසනාරුඩ මන්ත්‍රීතුමනි ගරු අශෝක් අබේසිංහ මහතා වෙනුවෙන් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් දෙවන ප්‍රශ්න මම
අහනවා.
හතරවන ප්‍රශ්නේ ගරු තිස්ස කුට්ටියාරච්චි මැතිතුමා.
ගරු මූලාසනාරුඩ මන්ත්‍රීතුමනි ගරු තිස්ස කුට්ටියාරච්චි මහතා වෙනුවෙන් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් හතරවන ප්‍රශ්න මම අහනවා.
සභාගත කරනවා.
නවවෙනි ප්‍රශ්නේ ගරු නීතිඥ මధుර විතානගේ මැතිතුමා.
ගරු මුලාසනාරු මන්ත්‍රීතුමනි මම අහනවා සෞඛ්‍ය මාධ්‍ය.
දහවෙනි ප්‍රශ්නය ගරු කෝකිලා ගුණවර්ධන මහත්මියගේ.
ගරු මුලාසනාරු මන්ත්‍රීතුමනි ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය වෙනුවෙන් කාන්තා ළමා කටයුතු හා සමාජ සයිබල ගැන්වීම අමාත්‍යතුමාගෙන් මම දහවෙනි ප්‍රශ්නය අහනවා.
පහළොස්වෙනි ප්‍රශ්නය ගරු ඩී වීරසිංහ මැතිතුමාගේ ප්‍රශ්නය.
ගරු මූලාසනාරුඩ මන්ත්‍රීතුමනි ගරු ඩී පීරසිංහ මහතා වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් 15 වෙනි ප්‍රශ්නය මම
අහනවා. 16 වෙනි ප්‍රශ්නය ගරු එස් එම් මරික්කාර මැතිතුමාගේ ප්‍රශ්නය.
ගරු මූලාසනාරුඩ මන්ත්‍රීතුමනි ගරු එස් එම් මරික්කා මහතා වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් 16 වෙනි ප්‍රශ්නය
අහනවා. අතුරු ප්‍රශ්නය ගරු ඉමිතියස් බාකිර් මාකර් මැතිතුමාගේ ප්‍රශ්නය.
ගරු මූලාසනාරුඩ මන්ත්‍රීතුමනි ගරු ඉමිතියස් බාකිර් මාකර් මහතා වෙනුවෙන් 17 වෙනි ප්‍රශ්නය මම අහනවා. ප්‍රවාහන හා මහමාර්ග අමාත්‍යතුමාගෙන් 18 වෙනි ප්‍රශ්නය
අහනවා. 20 වෙනි ප්‍රශ්නය ගරු චාල්ස් නිර්මලනාදන් මැතිතුමා.
ගරු මූලාසනාරුඩ මන්ත්‍රීතුමනි ගරු චාල්ස් නිර්මලනාදන් මහතා වෙනුවෙන් ප්‍රවාහන මහමාර්ග අමාත්‍යතුමාගෙන් 20 වෙනි ප්‍රශ්නය අහනවා.
සභාගත කරනවා.
22 වෙනි ප්‍රශ්නය ගරු සංජීව එදිරිමාන්න මැතිතුමාගේ ප්‍රශ්නය.
ගරු මූලාසනාරුඩ මන්ත්‍රීතුමනි ගරු සංජීව එදිරිමාන්න මහතා වෙනුවෙන්
මන්ත්‍රීතුමා විනාඩියක් 21 අපි කල්ලුවා.
21 ප්‍රශ්නේ කොසමාර දැකිල්ල තියෙන
යන දේශ මන්ත්‍රීතුමා අහුව නේද මේ ප්‍රශ්නේ.
20 අපි සභාගත කරනවා 21 කල්ලිල
නෝකෝ.
ඒක අහන්න ඕනද 21? නෑ
නෑ.
හරි.
හරි කල්ලිල.
හරි.
ඒ අනුව 22 වෙනි ප්‍රශ්නේ
ගරු මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි 22 වෙනි ප්‍රශ්නය ගරු සංජීව එදිරිමාන්න මහතා වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ප්‍රශ්නය අහනවා.
ඊළඟට 24 වෙනි ප්‍රශ්නය ගරු ගාමිණී වලේබොඩ මැතිතුමාගේ ප්‍රශ්නය.
ගරු මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි 24 වෙනි ප්‍රශ්නය ගරු ගාමිණී වලේබොඩ මහතා වෙනුවෙන් වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යතුමාගෙන් ප්‍රශ්නය අහනවා.
සභාගත කරනවා. 27 වෙනි ප්‍රශ්නේ ගරු කිංග්ස් නෙල්සන් මැතිතුමාගේ ප්‍රශ්නය.
ගරු මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි 27 වෙනි ප්‍රශ්නේ ගරු කිංග්ස් නෙල්සන් මන්ත්‍රීතුමා වෙනුවෙන් සංචාරක හා ඉඩම් අමාත්‍යතුමාගෙන් අසනවා.
ඊළඟට 30 වෙනි ප්‍රශ්නය ගරු ශානක්‍යන් රාජපුතන මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නය.
ගරු මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි 30 වෙනි ප්‍රශ්නය ගරු ශානක්‍යන් රාජපුත්‍රන් ප්‍රාසමානික මහතා වෙනුවෙන් වෙවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් අහනවා. 30 වෙනි ප්‍රශ්නය.
ඊළඟට 31 වෙනි ප්‍රශ්නය ගරු වේලු කුමාර මැතිතුමාගේ ප්‍රශ්නය.
ගරු මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි 31 වෙනි ප්‍රශ්නය ගරු වේලු කුමාර මහතා වෙනුවෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් අහනවා.
සභාගත කරනවා.
ඊළඟට 33 වෙනි ප්‍රශ්නය ගරු මුදිතා ප්‍රියශාන්ති මැතිනිය.
ගරු මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි 33 වෙනි ප්‍රශ්නය ගරු මුදිතා ප්‍රියශාන්ති මහත්මිය වෙනුවෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් අහනවා.
ඊළඟට ගරු නලින් බණ්ඩාර ජයමහා මැතිතුමා 34 වෙනි ප්‍රශ්නය.
ගරු මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි 34 වෙනි ප්‍රශ්නය ගරු නලින් බණ්ඩාර ජයමහා මහතා වෙනුවෙන් විදුලි බල හා බලශක්ති අමාත්‍යතුමාගෙන් 34 වෙනි ප්‍රශ්නය අහනවා.
සභාගත කරනවා.
ඊළඟට ගරු මේජර් සුදර්ශන දෙදිපිට මැතිතුමාගේ ප්‍රශ්නේ 35 වෙනි ප්‍රශ්නය.
ගරු මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි 35 වෙනි ප්‍රශ්නය ගරු මේජර් සුදර්ශන දෙනිපිටිය මහතාගෙන් විදුලි බල හා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට ප්‍රශ්නය අහනවා.
සභාගත කරනවා.
ප්‍රධාන වැඩකටයුතු ආරම්භයේ යෝජනා පාර්ලිමේන්තුවේ යෝජනාංක 1 පාර්ලිමේන්තුවේ සභානායකතුමා.
පළවෙනි යෝජනා ඉදිරිපත් කරනවා ගරු
සභාව එකඟද?
ආයි
යෝජනාංක 2 පාර්ලිමේන්තු සභානායකතුමා.
දෙවෙනි යෝජනා ඉදිරිපත් කරනවා
සභාව එකඟද?
ආයි
ප්‍රධාන වැඩකටයුතු න්‍යායපත්‍රය අංක 1 අධ්‍යාපන අමාත්‍යතුමා
ඉදිරිපත් කරනවා
සභාව එකකද?
ආයි
න්‍යායපත්‍රය අංක 2 අධ්‍යාපන අමාත්‍යතුමා
ඉදිරිපත් කරනවා
සභාව එකකද?
ආයි
සභාව කල් තැබීම.
මුලාසන අරුණ මන්ත්‍රීතුමනි, පාර්ලිමේන්තුව 2023 ජනවාරි මාස 5 වෙනි බ්‍රහස්පතින්දා දින පෙරවරු 9:30 දක්වා කල් තැබීමට යෝජනා කරනවා.
ඒ අනුව ජනවාරි මාස 5 වන දින උදෑසන 9:30ට පාර්ලිමේන්තුව කල් තබනවා.